සාදුනාදයක් පවත්වන්න හැම දෙනාම නැවතත් සාදුනාදයක් පවත්වන්න ඊටත් වැඩි හඳින් සාදුනාදයක් පවත්වන්න තසවග පංචශීල සමාදානයේ සඳහා සද්ද නගල නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නීති සරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සමන්ත චක්‍රවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නෛදං අත්ථ කතං බිම්බං නෛදං පර කතං අගං හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති
ධර්මාශ්‍රවණා බිලාසී කාරුණික පින්වත්නි ගාල්ල කරාපිටිය ශ්‍රී සුනන්දාරාම විහාරාධිකාරී අපේ ධම්මික හාමුදුරුවන් වහන්සේ තම හිතයි සී දායක පිරිස් එකතු කරගෙන එවැගේම ගාල්ලේ වංචාවල භාවනා මධ්‍යස්ථානයේහි තේමිය දාස මහත්මානං ආදී කොට ඇති ඒ කල්යාණ මිත්‍ර පිරිස එකතු කරගෙන සම්බන්ධ කරගෙන හැම දෙනාගම සහභාගිත්වයෙන් සහයෝගිත්වයෙන් වටිනා උදාර මහා පින්කමක් මේ සිද්ධ කරනු ලබන්නේ මේ සංසාර සැපේ පිණිස පවතින පින්කමක් පමණක් නොව සියලු සංසාර දුක් නිමාකොට ලබන අමා නිවන් සැප පිණිසම හේතු වේවා කියන අදහසයි මේ පින්කමේදී මේ හැම දෙනාගේම සන්තාන තුල ඇති කරගත යුත්තේ. පින්වතුනි අපි හැම කෙනෙක්ම මේ දුක් පිරි සංසාර කතරෙන් එතර වෙලා නිවන් සැපයෙන් සැපවත් වෙන්නට නිරන්තර අපේක්ෂාව බලාපොරොත්තුව ඒ උදාර අරමුණ අපේක්ෂාව බලාපොරොත්තු ඇතුව ඒ දුක් ගෙවාලන දුකින් නෙතර කරවන සදහම් මග හොයාගෙන අපි ජීවිතේ පුරාම නොයෙක් නොයෙක් විදිහේ කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් ඇසුරු කරමින් සසර දුක්ගෙන නිවා ගැනීම පිණිස ලොකු වෙහෙසක් මහන්සියක් දරුවා. ඒ හැම දෙනෙකුටම නමස්කාර වේවා වන්දනා වේවා උපහාර වේවා කියලා අපි කල්පනා කළ යුතු අතර ඒ කාටවත්ම අලාභයක් අනර්ථයක් අගෞරවයක් කරනව නෙමෙයි. අපි මෙතෙක් කාලයක් ජීවිතේ සයාගෙන ගිය ධර්මාශ්‍රය තුල සැබවින්ම අපේ ගිනි නිවුණද සැනසුණද කියන එක නම් අපි කාටත් තියෙන පුංචි ගැටලුවක්. අප ජීවිතයේ මෙච්චර කාලයක් ධර්මයත් එක්ක ඇසුරු කළත් ජීවත් වුණත් උත්සාහයෙන් වීරයෙන් බෙර දැරුවත් අපේ ජීවිත තුළ
සිදුවෙච්ච වෙනස, අපි ලබන සැපේ සංසිඳීම කොතෙක්ද කියලා තම තමන්ගේ ආධ්‍යාත්මීය දෙසට කරපවලා බැලුවොත් සැබවින්ම අපට සතුටු වෙන්න පුළුවන් තත්වයක් තාම ඉපදිලා නැහැ. අපි හැමදෙනා වහන්සේ ළඟින්ම යමක් දැන ඉගෙන ගත්ත බව ඇත්ත. ඒකට ගෞරව කරන්න ඕන. එහෙත් අපි තවදුරටත් සොයාගෙන යාවුතු නම් අපි ඒ ගමනත් අත් නොහැර යා යුතුයි. එනිසා පින්වතුනි, අපි මෙතෙක් කාලයක් ගිහි පැවිදි බොහෝ දෙනාගේ බණ අහලා තියෙනවා, ධර්මය අහලා තියෙනවා. අපට දුක්ගිනි නිවීම පිණිස කියලා දුන්නු මාර්ග බොහෝ තියෙනවා, ක්‍රම බොහෝ තියෙනවා. දැන් අපට මධ්‍යස්ථ මනසකින් අපි ආපු ජීවිතයේ දිහා, ගත කළ ජීවිතයේ දිහා අන්තවාදී නොවි විමර්ශනය කළොත් මොන වගේ උත්තරයක්ද අපිට ලබන්න පුළුවන් වෙන්නේ? පින්වතුනි, අපි කල්පනා කරලා බැලුවොත් අපට හමු ආචාර උත්තමෝ යමක් අපට කියලා දුන්නා. හැබැයි ඒ කියලා දුන්නු දේ බොහෝ විට එකිනෙකට නොගැලපෙන පරස්පර බවක් තියෙනවා. අද අපි නිවන් දකින්න ඕනකම ඇති වෙලා ලෝතුරා මඟ හොයාගෙන ගියොත් අපට තනින් තනින් අහන්න වෙන්නේ එකිනෙකට ටිකක් වෙනස් ප්‍රතිවිරුද්ධ ධර්ම මාර්ග. අද බණ කියන අය බණ කියන තැන් බොහොම තියෙනවා. හැබැයි එකිනෙකට විරුද්ධයි. හැමෝම බුදු බණ කියන්නේ, හැමෝම කියන්නේ නිවන් මගය කියලා කියනවා. නමුත් එකිනෙකට සම බවක් නැහැ. අරයා මෙයාට, මෙයා අරයාට ගැටෙන බවකින් යුක්තයි. මෙතන අතනට, අතන මෙතනට නොගැලපෙන බවක් තියෙනවා, ප්‍රතිවිරුද්ධ බවක් තියෙනවා. ඇත්ත සැබෑව ඒක නම් ඔබට මේ වෙලාවේ විමසීමෙන් නුවණින් මධ්‍යස්ථ මනසකින් ඒ ගැන ටිකක් හිතලා බලන්න වටිනවා. නොයෙක් නොයෙක් දේ කියාදෙන කාලේ අද මේ හාමුදුරුවොත් අපිට මොකක් හරි එකක් කියලා දෙයි, මොකක් හරි දෙයක් කියලා දෙයි. සමහර වෙලාවට මේ අතුනාද කියලා දෙන ක්‍රමය ඔබ මුටෙක් අහපු හැම දෙයකටම වඩා වෙනස් වෙන්න පුළුවන්, ප්‍රතිවිරුද්ධ වෙන්න පුළුවන්. දැන් ඔබට අදත් ඒ ගැටලුව එනවා, කවුරු හරිද, කොයි එක හරිද, කොතන හරිද? මෙන්න මේ පැනය, මේ ප්‍රශ්නය හරියට විසඳගන්න නැතුව යමක් ග්‍රහණය කරගන්න යන්න එපා. කාලාම සූත්‍රය හොඳට සිහියට ගන්න. මම නැවත නැවත මතක් කරන්නේ අපි අද කියලා දෙන දේ, කියලා දෙන ක්‍රමය ලංකාවේ හැම තැනකම හැම කෙනෙක්ම කියන දෙයට වඩා වෙනස් ක්‍රමයක්. මේ විදිහමයි අතන කියන්නේ කියලා කියන්න තැනක් නෑ. අපේ ස්ථානයෙන් හෝ අපින් අසාගත්ත කෙනෙක් හෝ මේ කියනවා මිස මේක සමාන යමක් අතන කියනවායි කියලා කියන්න බවක් නෑ. එනිසා අලුත්ම දෙයක් ඔබට කියන්න යහන්ට ලැබෙන්නේ. එනිසා හොඳින් අහන්න, හොඳට මතක තියාගන්න. හැබැයි මං කියන්නේ ඒක පිළිපදින්න කියලා. අද දවසේ ඔබට වැටහුණොත් මේ ධර්ම දේශනාවත් එක්ක මේ කියාදෙන ධර්මයේ සම්දිත්තික අකාලික ඒහි පස්සික ගුණ මත වුණොත් එවගේම මහා පරිනිර්වාණ සූත්‍රයේන මහෝපදේශ වලට ගැලපුණොත් විතරක් තමයි මේක අනුගමනය කරන්න පිළිපදින්න. එතකන් මේක අනුගමනය කරන්න පිළිගන්න එපා. ඉස්සෙල්ලා ඔබේ මනසේ තියෙන මෙතෙක් දැන ඉගෙන ගත්ත සියලු දේ පැත්තකට කරලා හිස් කරලා මේ ධර්මයට හොඳට සවන් දෙන්න. මේ කියාදෙන ධර්මයේ ඇසෙන ධර්මය ඔබ ගැනයි ඔබ මනස ගැනයි කියන්නේ. එනිසා හොඳට සවන් දුන්නොත් තථාගත ධර්මය ඔබ මේ කියන්නේ. මේ කියන දේ තථාගත ධර්මයේ මෙන් සම්දික්ක අකාලික ඒහිපස්සික ගුණ තියෙනවාද? මහෝපදේශ ඒ කියන්නේ චතුරාර්ය සත්‍යයට ගැලපෙනවාද? රාග දේශ මොහ දුරු වෙනවාද? පටිච්ච සමුප්පාද ධර්මයට ගැලපෙනවාද? මෙන්න මේ තුනටම එකඟ නම් විතරක් ඔබට බැහැර කරන්න බෑ. බැහැර කළ යුතුත් නෑ. එහෙමනම් විතරක් ඔබ මේ ධර්මය ප්‍රායෝගිකව හදාරන්න ඔබට සැනසීම ඒකාන්තයි. එනිසා පින්වතුනි, තථාගත ධර්මයේ පිළිබඳව අපි පුංචි මතක් කිරීමක් කරන්න ඕන. මට ආරාධනාව තිබුණෙත් මේ පළවෙනි දවසේ මේ ශාසනය පිළිබඳව, ධර්මයේ පිළිබඳව, මාර්ගයේ පිළිබඳව හඳුන්වීමක් කරන්න, හඳුන්වා දීමක් කරන්න. එහෙම පැවරිච්ච වගකීමක් තියෙනවට. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ එදා ජීවමානව වැඩ සිටියේදී දේශනා කළ අදහසක්, ඉදිරිපත් කළ අදහසක් මතක් වුණා මේ වෙලාවේ. උන්වහන්සේ මතක් කරනවා, මහණෙනි, මේ ලෝකේ රත්තරන් තියෙනකම්, රත්තරන් විතරක් තියෙනකම් ලෝකේ කවුලුවත් රත්තරන් කියලා රැවටෙන්නේ නැහැ. ඇයි ඒ රැවටෙන්න ඉඩක් නැහැ? රත්තරන් විතරයි තියෙන්නේ. ඒත් මහණෙනි, අනාගතේ රත්තරන් වගේ දෙලිසෙන දේ ලෝක නිර්මාණය වෙනවා. රත්තරන් වගේම දෙලිසෙන දේ ලෝක නිර්මාණය වෙච්ච දවසට ලෝකෙන් වැඩෙන්නේ රැවටෙනවා. ඒ දෙකම දෙලිසෙනවා. දෙලිසෙන බවක් තේනවා. සමාන බවක් තේනවා. එනිසා මේ ලෝකේ කොටසක් රැවටෙනවා. ඒ වගේ මහණෙනි, මේ ලෝකේ සත් ධර්මයේ තියෙන තාකල් ලෝකේ කවුරුවත් රැවටෙන්නේ නැහැ. මුලාවෙන්නේ නැහැ. හැබැයි අනාගතේ මේ සත් ධර්මයේ විදිහටම මේ වචනම භාවිතා කරමින්, මේ සූත්‍රම භාවිතා කරමින්, මේ අදහස්ම තනින් තනින් ගනිමින් ධර්මීය වගේ දෙයක් ලෝකෙ පහළ වෙනවා. මහණෙනි දාට ලෝකෙ බොහෝ දිනක් රැවටෙනවා, මුලාවටපත් වෙනවා. අද අන්නේ දවස උදා වෙලා සාමගාම සූත්‍රයේදී බුදුහාමුදුරුව තවත් මතක් කිරීමක් කරනවා. මහණෙනි ලෝකේ ශික්ෂාව සීලය එහි අඩුවක් වුණාට, පිරිහීමක් වුණාට දෙවියන් සහිත ලෝකයට ඒක එච්චර අලාභයක් වෙන්නේ නැහැ, පාඩුවක් වෙන්නේ නැහැ. ඒත් මහණෙනි යම් දවසක මාර්ගය පිළිබඳව ගැටලුවක් වුණොත් එදාට දෙවියන් සහිත ලෝකයට මහා ගැටලුවක් වෙනවා, අලාභයක් අනර්ථයක් වෙනවා. පින්වතුනි අද ඒ අලාභ අනර්ථ දෙකම සිද්ධ වෙලා. ඉතින් ශික්ෂාව විනේ අඩුවක් ඇත්නම් ඒක හදාගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මඟ තියෙනවා නම් අපි දන්නවා මේ ශාසනයේ බුදුහාමුදුරුවන්ට මහා ශ්‍රාවකයන්ට මුණ ගැහුනේ ඔක්කොම සිල්වතුන් ගුණවතුන් නෙමෙයි. අපි අංගුලිමාල වගේ අය ගැන කල්පනා කළොත් කොච්චර නොහික්මුණු දඩබ්බර අයද. එනාට ධර්මයේ මාර්ගය වහා ලැබිච්ච ගමන් සාන්තුවරය බවට පත් වුණා. ඒ වගේ කොච්චර ඉන්නවද වහා විනාශ ශේච්ඡාය. ජීවිත කොච්චර පෙරහිලා තිබුණත්, කොච්චර අදහමට යොමු වෙලා තිබුණත් මාර්ගය හරියට තියෙනවා නම් සකස් වෙන්න, වෙනස් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒසා ලෝකෙට මහා අඩු අලාභය මාර්ගය පිළිබඳව ගැටලුව. අද දවසේ තුන්වතුනි අපිට මාර්ගය පිළිබඳව ගැටලුවක් තියෙනවා. අපි කවුරු කොහොම කතා කළත් මාර්ගය පිළිබඳව ගැටලුවක් තියෙනවා. අද බොහෝ කාලයක් සිල් ගුණ පුරන, බණ භාවනා වඩන ඇත්තෝ ඉන්නවා. කවදාවත් එවැනි ගුණයක් නොවැඩපු ඇත්තෝත් ඉන්නවා. හැබැයි ඒ දෙපාර්ශ්වයම ඇලෙන අරමුණෙහි ඇලෙනවා නම්, ගැටෙන තැන ගැටෙනවා නම්, මුලා වෙන තැන මුලා වෙනවා නම්, හඬා වැළපෙන තැන හඬා වැළපෙනවා නම්, මේ දෙගොල්ලන්ගේ වෙනස මොකද්ද? අපි යමක් කළාය කියන අදහස මිසක් ලැබෙන්න ඕන අකලෝ දහම ඉදිරියේහි අකම්පනීය ඉන්න ඕන කරන ශක්තිය අපට ලැබිලා නැහැ. ඒ අපට හරි මගක් නොලැබිච්ච බවේ සාධක. එනිසා පින්වතුනි අපි හැම දෙයක්ම අතහැර දාලා හරි දේ හොයාගෙන යන්න ඕන. තාම අපි ප්‍රමාද නැහැ. මේ ගෙවිගෙන යන ජීවිතේ ඉතුරු වෙලා තියෙන මේ ස්වල්පයේ ප්‍රමාණවත් වේවි. ඔබේ සාංසාරික බලාපොරොත්තුව, සසර පුරා ඇති කරගෙන ආපු බලාපොරොත්තුව නෙමේ ගෞතම සාසනය නිවන් දකින්න. ඔන්නේ ප්‍රාර්ථනාව මල් පලකින් වන්න මේ ස්වල්ප වේලාව කාලයේ ප්‍රමාණවත් වේවි. එනිසා මේ ධර්මයට සවන් දෙන්න ඕන මොනව හරි ඉගෙන ගන්න, මොනව හරි අහගන්න නෙමෙයි, බණ අහලා පින්කමක් කරගන්න නෙමෙයි. මේ අහන ධර්මයෙන් දැන් දැන් මේ ධර්ම පසක් කරගන්නවා, අවබෝධ කරගන්නවා කියන උදාර අදහස ඇති කරගෙනයි. ඒ සඳහා හොඳට ඉන්ද්‍රිය සංවරය පළමු කොට ඕන කරනවා. සීලය ඕන, ඉන්ද්‍රිය සංවර කරගෙන විවිධ අතට යොමු වෙන දුවන මනස නිරෙන් උත්සාහයෙන් මේ ධර්මයට යොමු කරගත්තොත් ඔබට දැන් සීල සමාධි කියන ගුණයන්ගේ මූලික අවස්ථා උදා කරගන්න පුළුවන්. ඒ මත පිහිටා ඉඳගෙන මේ ධර්මයට සවන් දුන්නොත් ඔබට යම් දහම දකින්න පුළුවන් වේවි. අද අපි කතා කරන දහම අහන්න විතරක් නෙමෙයි දකින්න පුළුවන් යමක් කියන්නයි කියලා දෙන්නයි අපේ මහන්සිය උත්සාහය. ඒ සඳහා අපි සියල්ල අවබෝධ කරවන්න තරම් ශක්ති සම්පන්න අය නොවෙන්න පුළුවන්. අපේ හැකියාව අපේ ශක්තිය හැටියට, අපේ දැනුම අපේ අවබෝධය හැටියට ඒක තේරුම් කරලා දෙන්න අපි පුළුවන් තරම් උනන්දු වෙනවා, උත්සාහවත් වෙනවා. ඔබ හොඳට අහන්න, හොඳ පවිත්‍ර මනසකින් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව සිත් කන් යොමාගෙන මේ ධර්මයට සවන් දෙන්න. ඔබට සම්පූර්ණ අවස්ථාව තියෙනවා, ඉඩකඩ තියෙනවා ඇති වෙන ගැටලුව ගැන අහන්න කතා කරන්න. ඔබට අයිතිය තියෙනවා තර්ක කරන්න, වාද විවාද කරන්නත් අවශ්‍ය නම් ඉඩ තියෙනවා. කියන දේ දහමට නොගැලපෙනවා නම්, එකඟ නැත්නම් එහෙම ඉඩ තියෙනවා. ඒකට කිසි බාධාවක් නැහැ. එනිසා ධර්මයේ පිහිටලා, ධර්මයේ මත පිහිටලා එබඳු සංවාදයකට පූර්ණ නිදහස තියෙනවා, පූර්ණ ඉඩකඩ තියෙනවා. පින්වතුනි, මම මාතෘකාවක් කළා. නයිදං අත්ථ කතං බිම්බං නයිදං පර කතං අගං හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මේ ගාථාව අපි බොහෝ වාරවල අහලා තියෙනවා. මේ ගාථාවට සැපයූ බොහෝ සන්න, බොහෝ අර්ථ අපි කියවලා තියෙනවා. හැබැයි ඒවා වැරදි නේ. හරි. නමුත් මේ ගාථාව තුළ සැඟවුණු තවත් පැත්තකට ඔබේ මනස යොමු කරන්න මේ වෙලාවේදී මම අදහස් කරා. අද ධර්මය අපි කියලා දෙන්නේ මුල ඉඳලා අගට නෙවෙයි. අපේ සම්ප්‍රදාය මුල ඉඳලා අගට යන්නේ. හැබැයි තථාගත ධර්මය මෙතන වඩා ටිකක් වෙනස්. අපි තථාගත ධර්මය අපි කියලා දෙන්නේ අග ඉඳලා මුලට. අමුතු දෙයක් කියලා හිතෙන්න පුළුවන්. පින්වතුනේ, අද අපි හුඟක් දෙනෙක්ගෙන් නිවන් දකින්න මොකද්ද කරන්න ඕන කියලා ඇහුවාම හිමෝගෙන්ම ලැබෙන්නේ එකම උත්තරයක්. මොකද්ද? භාවනා කරන්න ඕන කියනවා. නිවන් දකින්න මොකද කරන්න ඕන කියලා ඇහුවාම භාවනා කරන්න ඕන කියනවා. පින්තුනේ, භාවනා කරලා එහෙමම නිවන් දකින්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මහ ලොකු ගැටුමකුත් ඇති වෙනවා. වාදයකුත් විවාදයකුත් ඇති වෙන්න පුළුවන්. ඇයි භාවනා කරලා නෙවෙයිද නිවන් දකින්න බැරි කියලා. පින්වතුනි, ඇත්ත අපි කතා කරමු. අපි හැමෝගෙම අදහස නිවන් දකින්න නම් භාවනා කරන්න ඕන කියලා. ඇත්තමද මේක? පින්වතුනි, හරිනම් මේක ඇත්ත නෙමෙයි. මේ මෙය ඇත්තේ කොටසක් විතරයි. හරියට කියනවා නම් හතෙන් එකක් විතරයි. භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කියන එක සත්‍යෙහි හතෙන් එකක් විතරයි. දැන් ඔබට ප්‍රශ්නයක් අහන්න තරම් විවාදයට කාරණාවක්. ඒකට උත්තර සපයන මජ්ක්‍ධිම නිකායේ සබ්භාසෝ සූත්‍රය. සබ්භාසව ආශ්‍රව, අපි හැමදාම මලක් පූජා කළත් ප්‍රාර්ථනාව මොකද්ද? ඉදම් මේ පුඤ්ඤං ආශ්‍රවක්ඛයා වහන්වෝතු, ආශ්‍රවක්ෂය කරන්ට ලැබේවා කියලා. ආශ්‍රවක්ෂය කර තැන තමයි අපි නිවන කියලා කියන්නේ. එහෙනම් සියලු ආශ්‍රවක්ෂය කරන්න තියෙන ගමන් මඟ සබ්භාස සූත්‍රයේදී බුදුහාමුදුරුව දේශනා කරනවා. ඒකෙදී භාවනා පහතබ්භා කියලා කියනවා තමයි. හැබැයි ඊට මෙහෙන් තව කරුණු ගොඩක් කියවෙනවා. මොනවද? අත්ති භික්ඛවේ ආසවා දස්සනා පහතම්. අත්ති ආසවා අදිවාසනා පහතබ්බා. අත්ති ආසවා විනෝදනා පහතබ්බා. අත්ති ආසවා භාවනා පහතබ්බා. ආශ්‍රව තියෙනවා, දර්ශනයෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා, සංවරයෙන් බහැර කළ යුතු ආශ්‍රව තියෙනවා, ප්‍රතිවේක්ෂාවෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා, ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා, පරිවජ්ජනයෙන් දුරු කළ යුතු ආශ්‍රව තියෙනවා, විනෝදනයෙන් බහැර කළ යුතු ආශ්‍රව තියෙනවා, භාවනාවෙන් බහැර කළ යුතු ආශ්‍රව තියෙනවා. එතකොට දර්ශනයෙන් බහැර කළ යුතු ආශ්‍රව දර්ශනයෙන් මිස භාවනාවෙන් සංවරයෙන් විනෝදනයෙන් බෑ. සංවරයෙන් දුරු කළ යුතු ආශ්‍රව සංවරයෙන් මිස දර්ශනයෙන් අදිවාසනයෙන් විනෝදනයෙන් භාවනාවෙන් බෑ. භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව භාවනාවෙන්ම මිස වෙන විදිහකින් බෑ. එහෙනම් ආශ්‍රවක්ෂය කිරීම නිවන නම් නිවන සඳහා මේ ක්‍රියාමාර්ග හතම අනුගමනය කරන්න වෙනවා. මේ ක්‍රියාමාර්ග හතම අනුගමනය කරන්න වෙනවා හරි තැනට යන්න නම්. පින්තුනි, මේ ශාසනයෙහි මේ භාවනා කියන වචනය, මේ ලෝකේ හැම තැනම කතා කරන භාවනා කියන අර්ථයලා ගණනලා නැහැ. මේ ශාසනයෙහි භාවනා කියන වචනේ අර්ථවත් කරලා තියෙන්නේ බොජ්ජංග වඩන, අවබෝධය පිණිස වඩන වැඩපිළිවෙලටයි, බොජ්ජංග වැඩීමටයි භාවනා කියලා තියෙන්නේ. ඔයාද අපි සම්මතව කතා කරන භාවනා කියන කොටස වැටිලා තියෙන්නේ විනෝදනා පහතබ්බා කියන එකට. මේ ශාසනය ඒක අතුල් කරලා තියෙන්නේ භාවනා පහතබ්බා නෙමෙයි විනෝදනා පහතබ්බා. ඒක අපි පස්සේ වෙන වෙනම තේරුම් ගන්න ඕන. තැන් මම මේ හැඳින්වීමක් විතරයි මේ කරන්නේ. එහෙනම් ආශ්‍රවක්ෂය කරන්න නම් භාවනාව විතරක් නෙමෙයි තවත් කරුණු පිළිවෙත් ක්‍රම හයක් තියෙනවා. මෙන්න මේ හත අතරෙත් එකක් ප්‍රධාන වෙනවා. මේ භාවනා පහතබ්බා කියන එකටත් වඩා ප්‍රධානයි ප්‍රමුඛයි දස්සනා පහතබ්බා කියන එක. මොකද්ද දස්සනා පහතබ්බා? දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව දර්ශනයෙන් පහකල යුතුයි. මෙන්න මේ දර්ශනය දැනගත්තේ නැත්නම් දැකගත්තේ නැති කෙනෙකුට නිවන පිණිස සෙසු එකම ප්‍රතිපදාවක්වත් අනුගමනය කරන්න භාවිතා කරන්න හැකියාවක් නැහැ. දර්ශනය කියලා කියන්නේ දැක්ම. දැක්මක් නැති කෙනෙකුට අර සංවරය, පත්‍යවේක්ෂාව, ඉවසීම, පරිවර්ජනීය විනෝදනය ඒව කරන්න බැරුව යනවා. මෙන්න මේ දර්ශනය තෙලඹෙන්නේ නැතුව දහම හදාරන්න යාම තුල සංවර වෙන්න, ප්‍රතිවේක්ෂා කරන්න, දුරු කරන්න, ඉවසන්න ගිය බොහෝ දෙනෙක් තුල අපි දකින්නේ ජීවිතය පිළිබඳව ඇති කරගත්ත වැරදි සංකල්ප මත ලෝකයක් එක්කම ගැටෙමින් දිවිගෙන ජීවන පිරිසක් තමයි අපිට හම්බ වෙන්නේ. මේ දර්ශනය කියන එක හරියට තේරුම් ගත්තනම් අනිත් ප්‍රතිපදාවන් ටික ඒ තුනයි ක්‍රියාවට නැගෙන්නේ. අපි හිතමු අපේ අවශ්‍යතාවය තියෙනවා ගාලු නගරයට යන්න. ගාලු නගරයට යන්න උවමනාව තියෙනවා දැන් අපිට. දැන් ගාලු නගරයට යන්න උවමනාව තියෙනවා. අපි පාරට බහිනවා. දැන් අපි දන්නේ නැත්තම් ගාල්ල තියෙන්නේ කොයි පැත්තේද කියලා. අපි ගාල්ල තියෙන්නේ කොයි පැත්තේද කියලා දන්නේ නැත්තම් අපි සමහර වෙලාවට හැරෙන්න පුළුවන් අනිත් පැත්තට. දැන් හැරලා ඒ පැත්තට යනවා. අනිත් පැත්තට යනවා. දැන් එතනදී අපේ අත්හැරීම තියෙනවා, පරිත්‍යාගය තියෙනවා, සංවරකම තියෙනවා, වීරිය තියෙනවා, කැපකිරීම තියෙනවා, උත්සාහය තියෙනවා, ඔක්කොම තියෙනවානේ. ඒ පැත්තට ගියත් මේ පැත්තට ගියත් මහන්සිය තියෙනවා. නමුත් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අපිට හම්බ වෙන්නේ නැහැ. අපි නිවන කියන්නේ මොකද්ද? ඒ දිශාව මොකද්ද කියලා හඳුනාගත්තේ නැත්නම් අපි මහන්සි වුණාට, වීරිය කළාට, අත්හැරියට යම් යම් ගුණ පිරුවාට අවශ්‍ය ප්‍රතිඵලය නොලැබෙන්න පුළුවන්. අද අපි අවංකව කල්පනා කළොත් අපි හැමෝගේම අත්දැකීමත් ඒකමයි. එහෙනම් අපි ගාල්ලට යන්න නම් ගාල්ල කියන්නේ කොහේද, කොතනද, කොයි පැත්තේද කියලා දැනගන්න ඕන. එහෙට යනකොට ලැබෙන මඟ සලකුණු ටිකක්වත් දැනගන්න ඕන අහගන්න කෙනෙක් ඉන්න. අන්න එහෙම දැනගත්තොත්, අහගත්තොත් දිශාව හඳුනාගත්ත කෙනෙකුට ගාලු පැත්තට හැරිලා ඉදිගමනින් ගියා. කවදා හරි දවසක ගාල්ලට යනවමයි වරදින්නේ නැතු. හැබැයි දිශාව හඳුනාගන්නේ නැතු අනිත් පැත්තට හැරිලා හාවෙක් වගේ පැනගෙන පැනගෙන ගියා. ගාල්ලට නම් යන්නේ නැහැ. ගාල්ලෙන් ටික ටික දුරස් වෙනවා, ඈත් වෙන එක තමයි වෙන්නේ. එනිසා මෙන්න මේ ආශ්‍රවක් සේකරන ප්‍රතිපදාවේදී ප්‍රධාන වෙනවා දස්සනා පහතබ්බා කියපු තැන. එතන තේරුම් ගත්තේ නැති කෙනෙකුට භාවනා පහතබ්බා කියන වැඩපිළිවෙලක් නැහැ. එතනට යන්න අයිතියක් නැහැ, යන්න පුළුවන් කමක් නැහැ. මොකක් අවබෝධ කරගන්නද? එයා භාවනා කරන්නේ. ඒක නිවැරදි වෙන විදිහක් නෑ. නිසා දස්සිනා පහතබ්බා මේ දර්ශනය කියන එක මෙන්න මේ ශාසනයේ මූලික වෙනවා. මොකක්ද දර්ශනය කියන්නේ? දර්ශනයෙන් බැහැර වෙන ආශ්‍රව මොනවද? මොනවද දර්ශනයෙන් බැහැර වෙන ආශ්‍රව? දර්ශනයෙන් බැහැර කළ යුතු ආශ්‍රව මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ තුන් සංයෝජනය මේ ආශ්‍රව දුරු වෙන්නේ කුමකින්ද? දර්ශනයෙන්. දර්ශනය කියන්නේ කුමක්ද? ලෝකෝත්තර මාර්ගය, ආර්ය ශ්‍රාන්තික මාර්ගය. ආර්ය ශ්‍රාන්තික මාර්ගය නැති කෙනෙකුට ආර්ය ශ්‍රාන්තික මාර්ගය වඩන්න පුළුවන්ද? නැහැ. ආර්ය ශ්‍රාන්තික මාර්ගය යනවා කියන්න පුළුවන්ද? නැහැ. එහෙනම් ආර්ය ශ්‍රාන්තික මාර්ගය වඩන්න නම් ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ ඉස්සෙල්ලා උපදවා ගන්න ඕන, අවබෝධ කර ගන්න ඕන, පහල කර ගන්න ඕන. ආරෝෂ්ඨාංගික මාර්ගයේ උපදවා ගන්න, පහළව කර ගන්න අවස්ථාව තමයි දර්ශනය කියලා කියන්නේ. දර්ශන ඥානය අපට ලැබෙනකොට, පහළ වෙනකොටම දෘෂ්ටි නිරෝධ වෙමින්, දිඨාසව දුරු වෙමින්, සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයෝම දුර වෙලා යනවා. ඒ දෘෂ්ටි නිරෝධ වෙන තාක්කල් අපි ලෝකෝත්තර මගට, ලෞතුරු මගට ආවා කියලා කියන්න බෑ. අපි ලෞතුරු මගට ආවේ නැහැ කියන හොඳයි. එන්නනම් අපිට මොනවා හරි ආයෙන්න නෙමෙයි, මොනවා හරි කර කර ඉන්න නෙමෙයි. ඒ දර්ශන ඥානය ලැබෙන දෙයක් අපි අහන්න ඕන. දර්ශන ඥානය උපදවා ගන්න ක්‍රමයක් අපි හොයන්න ඕන. ඒකයි ඕන. එහෙනම් දර්ශන ඥානය සම්මා දිට්ඨිය සැබවින් අපි උපදවා ගත්තේ නැත්නම් අපි කවදාවත් සසරෙන් එතරම් තැනකට තාම ඇවිල්ලා නැහැ. දැන් අද කාලේ ඉන්නවා හරියට අධිගමලාභින් ඉන්නවා, මග නැති වුණාට. මාර්ගේ නැතුවට මාර්ගඵලලාභින් ඉන්නවා. එහෙම කියන කතා කරන අය ඉන්නවා, මේ විවේචනයක් කරනවා නෙමෙයි. හොඳයි, කවුරු හරි කමක් නැහැ, එහෙම ලැබුවා නම්. සමහර අය ඉන්නවා ජාත සෝතාපන්න, උපදිනකොටම සෝතාපන්න වෙච්ච අය ඉන්නවා. පුළුවන් ද එහෙම ඉන්න? උපදිනකොට සෝතාපන්න වෙච්ච අය ඉන්න පුළුවන්ද? පුළුවන්, ඉන්න පුළුවන්. එයි සෝතාපන්න කෙනාට මේ ලෝකෙට, මනුස්ස ලෝකෙට කිසරයක් එන්න පුළුවන්? හතරයක් එන්න. එහෙනම් පෙර ආත්ම භාවයක සෝතාපන්න වෙලා දැන් මනුස්සයෙක් කියලා උපන්නොත් එයා සෝතාපන්න බව නැති වෙලාද? නෑ, සෝතාපන්න බව තියෙනවා. සෝතාපන්න අය වෙන්න පුළුවන් මනුස්ස ලෝකෙට ආපු. එතකොට මේ දැන් වර්තමානයේ මග නැති වුණා කියලා පෙර මග වඩලා නම්, ඉතින් මග වඩලා අවබෝධ කරගත්ත කෙනෙක් නම් දැන් මෙහාට ආවි. දැන් මග නැතුවත් මාර්ගඵලලාභීන් ඉන්න පුළුවන්. ඒ නිසා මාර්ගඵලලාභීන් මම ඉන්නවා කියුවේ එක හාස්‍යයටම කාරණාවක් නෙමෙයි. එහෙම පැත්තකුත් තියෙනවා. අද මොකක්වත් මගක් නැතුවම චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද? මේවා අගත් මුලක් නොදැනම එහෙම ලැබපු අය ඉන්නවා. ඉතින් අපි දන්නේ නැහැ ඇත්තටම ඒ අය ලැබලාද නොලැබලාද. ලැබුවද නොලැබුවද කියලා අපිට දැනගන්න සාධක තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා යම් කෙනෙකු තුල අතීතයේ අනාගතයේ වර්තමානයේ පිළිබඳව මෙන්න මේ අදහස් පහළ වෙනවා නම් ඔහු දර්ශනයෙන් නම් යුක්ත නැහැ. සක්කාය දෘෂ්ටියෙන් නම් මිදිලා නැහැ කියලා. මොනවාද අදහස්? අතීතේ මම හිටියද? අහෝසින් නුකෝහං අතීත මද්ධාන. මම නුකෝ අහෝසින් අතීත මද්ධාන. කින්නුකෝ අහෝසින් අතීත මද්ධාන. කතං නුකෝ අහෝසින් අතීත මද්ධාන. කින් හුත්වා කින් අහෝසින් නුකෝ අහං අතීත මද්ධාන. දැන් මම ඔබෙන් අහන ඔබ පෙර හිටියද නැද්ද? සැකයක් නැද්ද? හිටියමයි. පෙර ඔබ හිටියමයි. පෙර ආත්ම භාවයක හිටියමයි. මේ කියනකොට මොකද්ද කියන්නේ? අපි තාම සක්කාය දෘෂ්ටියේ ඉන්නවා. දැන් මෙතන කියනවා මම අතීතයේ හිටියද? මම අතීතයේ හිටියේ කවුරු වෙලාද හිටියේ? කොහොම කෙනෙක් වෙලා ඉන්නේද්ද? කවුරු වෙලා ඉඳලා කවුරු බවට පත් වෙන්නේද්ද? මෙහෙම හිතෙනවා නම් කාට හරි ඔන්න හිතන්න මම තාම දර්ශනයෙන් යුක්ත වෙලා නැහැ. මම මේ කියලා දෙන්නේ අපි දර්ශනය පිණිස කියා දෙන දේ තුල හරියට වටහා ගත්තොත් මේ අදහස එන්න බෑ. එහෙම එනවා නම් එක්කෝ මං කියලා දෙන දේ වැරදි, එක්කෝ ඒ දේ ඔබ හරියට තේරුම් අරගෙන නැහැ. මෙන්න මේ අදහස් ටික කැපෙන්න ඕන. අතීත අන්තය දුර වෙන්න ඕන. ඊළඟට අනාගතය පිළිබඳව ඔබට තියෙන මොකක්ද අදහස? අනාගතය උපදීද? අනාගතය උපදින්නේ නැද්ද? අනාගතේ කවුරු වෙයිද? අනාගතේ කොහොම කෙනෙක් වෙයිද? කවුරු බවට පත්වලා කොහොම කෙනෙක් බවට පෙරළෙයිද? භවිෂාමිකෝ අනාගත මද්ධානං. නනුකෝ භවිෂාමි අනාගත මද්ධානං. කින්කෝ භවිෂාමි අනාගත මද්ධානං. කතංකෝ භවිෂාමි අනාගත මද්ධානං. කින්මුත්වා කින් භවිෂාමිකෝ අනාගත මද්ධානං. අනාගතය ගැන තියෙන්නේ අපිට මොකද්ද? උපදිනවමයි. මේ මගපල ලැබුකු ඇත්ත කියනවා මම එන්නේ තව එක සැරේයි කියනවා. ආයි නම් මම මෙහාට එන්නෙම නෑ කියනවා. මේ අයගේ තේරෙන්නේ මොකද්ද මේ? සක්කාය දෘෂ්ටියමයි. කවුරු හරි මෙහෙම කියනවා නම් ඔබ හිතාගන්න ඒ ඔක්කොම එකම තැන තමයි ඉන්නේ. සිද්ධාර්ථ කුමාරයා මේ ලෝකේ පහළ වෙනකොටම ප්‍රකාශයක් කළා. නත්ති ජාති නත්ති දානි පුනබ්බවෝ. නැවත පුනර්භවයක් නැහැ කියලා. බුදු දහම තුල අපි මේ ජාතිය හා භවය කියන දෙක විසඳ ගන්න වෙනවා. ඊළඟට බුදුහාමුදුරුවන්ගේ දේශනා ගත සූත්‍ර තුල විමසල බැලුවොත් සංයුත්ත නිකාය රහතන් වහන්සේ එක හාමුදුරු කෙනෙකුට අදහසක් ඇති වෙනවා. රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නෑ. රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නෑ. මරණයෙන් රහතන් වහන්සේ සිඳෙනවා බිඳෙනවා වෙනසනවායි කියන අදහසක් ගන්න. දැන් අපිට තියෙන්නේ ඔය අදහස තමයි. ඉතින් අනිත් හාමුදුරුවෝ එල්ලා කියනවා මහාන ඔබේ දෘෂ්ටිය වැරදි. ඔක බුදුදහම නෙමෙයි කියලා. මේ හාමුදුරුවෝ තර්ක කරනවා. ඒ නැත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රහතන් වහන්සේ නැවත උපදින්නේ නැහැ කියලා. නැවත පහළ වෙන්නේ නැහැ කියලා. මරණින් මත්තේ සිඳෙනවා බිඳෙනවා වෙනසෙනවා කියලා. අනිත් හාමුදුරුවන්ට මේ හාමුදුරුවන්ට කියා දෙන්න බෑ. බැරි තැන සරියුත් හාමුදුරුවන්ට ඇවිල්ලා කියන. සරියුත් හාමුදුරුවෝ මේ හාමුදුරුව ළඟට ගිහිල්ලා අහනවා, මහාන නුඹට මෙහෙම දෘෂ්ටියක් තියෙනවා කියන්නේ ඇත්තද? රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ, සිඳිනවයි බිඳිනවයි වෙනසෙනවයි කියලා මරණින් මත්තේ. එතකොට එයා වඳුරු පිළිගන්නව මට එහෙම එකක් තිබුණා කියලා. එතනදී සරියුත් හාමුදුරුව මේ හාමුදුරුවන්ට කරන හොඳ අනුශාසනාවක් තියෙනවා. මෙර උන්වහන්සේ අහනවා, මේ රූපාදී ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව ඒක පිළිවෙලින් අහලා අහනවා, මහණ නුඹ මේ අනිත්‍ය වූ රූපයද සත්‍යය කියලා කියන්නේ? එහෙම නැත්නම් වේදනාවටද සත්‍යය කියලා කියන්නේ? සංඥාවටද සංඛාරයටද විඥාණයටද සත්‍යය කියලා කියන්නේ? එහෙම නැත්නම් මේ රූපය තුළ, වේදනාව තුළ, සංඥාව තුළ, සංඛාරය තුළ, විඥානය තුළ සත්‍යය ඉන්නවද? එහෙම නැත්නම් මේ රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංඛාරයෙන්, විඥානයෙන් බැහැරව සත්‍යයක් ඉන්නවද? එතකොට මේ හැමදෙරු කියනවා, මේ හැමදෙරු තේරුම් ගන්න ස්වාමීනි, මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන ටික වහා අනිත්‍යයි, වහා බිඳෙන ධර්මද? එතකොට අහනවා සරියුත් හාමුදුරුව, අහනවා මහණෙනි, මෙතනත් සත්‍යයේ හම්බ නොවන කල, මෙතනත් හම්බ වෙන හේතුඵල ධර්මතාවයක් නම් මෙතන සත්‍යයක් නැති කල, මේ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවා හෝ උපදින්නේ නැහැ කියන කතාව සාධාරණද කියලා. ඉතින් මේ හාමුදුරුවෝ මේ ධර්මය අවබෝධ කරගන්නවා, මේක පස්සේ කියලා දෙනවා මිට වඩා විස්තරව. මම මේ කියාගෙන යන්නෙත් මෙතනමයි, අපිට අතීතය පිළිබඳවත් අතීතේ හිටියා හෝ නැහැ හෝ කවුරු වෙලා ඉන්නේ නැද්ද කොහොම වෙලා ඉන්නේ නැද්ද කියන අදහස හෝ අනාගතේ මම උපදිනවා දෙවියෙක් වෙලා හරි මිනිසෙක් වෙලා හරි ප්‍රේතයෙක් වෙලා හරි උපදින්න පුළුවන් කියන අදහස හෝ උපදින්නේ නැහැ කියන අදහස හෝ දෙවියෙක් කියලා උපදිනවා හෝ මං ආපහු එක සැරේයි මෙහෙට එන්නේ හත් සැරේයි මෙහාට එන්නේ කියන්න හෝ මේ දෙපැත්ත ගැනම කතා කරන්නේ වර්තමානයේ පුද්ගලයා සත්‍යය ඉන්න නිසා. එතකොට සත්ව පුද්ගල ආත්ම වශයෙන් දකින තාක්කල් සක්කාය දෘෂ්ටි. සත්ව පුද්ගල ආත්ම පදනමේ ඉන්න තාක්කල් අතීතයක් තියෙනවා, අනාගතයක් තියෙනවා. දැන් ඒකයි මම කිව්වේ, සක්කාය දෘෂ්ටි දුරුණාම අතීතයේ හිටියද නැද්ද කියන කතාවත් අනාගතේ යනවද නැද්ද කියන කතාවත් වළංගු වෙන්නේ නැහැ. හැබැයි මෙතන මේ සත්පුද්ගල පදනමේ ඉන්න තාක්කල් ඔය වළංගුයි දෘෂ්ටිය මත ඇත්ත නෙමෙයි ඒවා. එතකොට එක ටිකක් නුවණින් තේරුම් ගන්න ඕන ලෝක සම්මත දහමක් තියෙනවා, කර්මය හා ඵලය පිළිබඳව. ඒක බහැර කිරීමක් නෙවෙයි මෙතන කරන්නේ. ඒක අපහැදිලි වුණා නම් විස්තර කරගන්න ඕන. එතකොට අපිට මෙන්න මේ දර්ශන ඥානය පහළ වුණා නම් අතීතය පිළිබඳවත්, අනාගතය පිළිබඳවත්, වර්තමානය පිළිබඳවත් තුන් කාලය පිළිබඳවම අපිට කතා කරන්න ඉඩක් හම්බ වෙන්නේ නැහැ. අපිට හමු වෙන අපි දකින දහම එතකොට අතීතයට අයිතිත් නැහැ, අනාගතයට අයිතිත් නැහැ, වර්තමානයට අයිතිත් නැහැ. එහෙම දහමක් දැක්කොත් ඒකට අකාලික කිව්වට කමක් නැහැ නේද? එහෙම දහමක් දකින්න පුළුවන් නම් එවනු දහමකට අකාලික කිව්වට කමක් නැහැ නේ. එහෙනම් බුදුදහමට අකාලික කියන්නේ ඔන්න ඒ නිසා. දැන් අපි මේ අකාලික ගුණය හමු වෙනකන් මේ ධර්ම හොයන්න ඕනේ. ඒ ගුණය හම්බුනොත් වෙන අපිට සතුට වෙන්න පුළුවන් අපිට ධර්ම ලැබුණා කියලා. එහෙනම් අපිට සතුට වෙන්න පුළුවන් අපි සසරිනුත් මිදෙන තැනට ආවා කියලා. එනිසා දැන් සක්කාය දෘෂ්ටියේ යම් කෙනෙකුට බිඳුනනම් සිඳුනනම් දිරුණානම් එයාට දර්ශනයෙන් ඉපදිලා තියෙනවා. දර්ශනය පහළ වුණානම් මේ අතීත අනාගත වර්තමානයේ පිළිබඳව කුකුස් සැක තියෙන විදිහක් නැහැ. යම් කෙනෙකුම ලැබුවා කියලා හිතාගෙන මේසකක් තියෙනවා නම් එපමණකින් හිතන්න මට තව ටිකක් හොයන්න ඉඩ. කලකිරෙන්න එපා. ලැජ්ජාවටපත් වෙන්නත් එපා. අපි මුලා වුණ අපි හැත්ත හොයාගෙන ගියා. අපි රැවටුණ අපි මුලා වුණ කරන්න දෙයක් නැහැ. දැන් අපි ඉන්න තැන නතර වෙන්නේ නැතුව එහෙනම් තව ටිකක් ඉදිරියට යන්න ඕන. අපි යන්නේ එතන ගැන අද ටිකක් කතා කරමු ටික වෙලාවක්. ඒ සඳහා මෙන්න මේ දර්ශනය කියන්නේ මොකක්ද කියන එක ටිකක් තේරුම් කරගන්න පුළුවන් තැනක් මතු කරලා දෙන්න තමයි අපි අර මාතෘකා පාඩයක් ගත්තේ. නයිදං අත්ත කතං බිම්බං නයිදං පර කතං අග. මම ඉස්සෙල්ලත් කිව්වා මේක පිළිබඳව විවිධ අදහස් අහලා ඇති. නමුත් අද ඒ පෙර ඇසූ දෙයට වඩා වෙනස් පැත්තකට අපි යොමු කරනවා. අපි සාමාන්‍ය ජීවිතයේදී බිම්බයක් ප්‍රතිබිම්බයක් කියලා කියන්නේ මොකටද? කිසියම් ඡායාවකටනේ අපි කණ්ණාඩියක් මතින් දකිනව ප්‍රතිබිම්බයක් නේ. දියට වතුරට ඉදුණාම අපිට ප්‍රතිබිම්බයක් වෙනවා. දිලිසෙන පැහැපත් යමක අපට ප්‍රතිබිම්බයක් ප්‍රතිඡායාවක් දකින්න පුළුවන්කම තියෙනවා. දැන් හොඳයි අපි ඔබ මොහොතකට හිතන්න ඔබ කණ්ණාඩියක් ළඟට දැන් ගියා කියලා. දැන් ඔබ ඉදිරියේ කණ්ණාඩියක් තියෙනවා කියලා හිතන්න. හොඳට බලන්න නුවණින් මේ ටික. දැන් කණ්ණාඩිය තුල ඔබට ප්‍රතිබිම්බයක් පෙනෙනවා. ඔය ප්‍රතිබිම්බය ඔබ බත්මාළු පාන් කරවල කන්න දීලා හදපු එකක්ද? අනුන් කන්න බොන්න දීලා හදපු එකක්ද? නෑ. එහෙනම් කොහොමද ඔක හටගත්තේ? හේතු නිසා හටගත්ත ඵලයක්. එතකොට හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙන්නත් ඕනනේ. හේතු බන්ධා නිරුච්ඡති. ඉතින් දැන් ඔබට ඔය සරල උපමාව හරි ලේසි නේද? දැන් කණ්ණාඩියේ ඉදිරියට ගියාම පැහැදිලියි මේ පෙනෙන දේ මම හැදුවත් නෙමෙයි. කන්න බොන්න දීලා පෝෂණය කරලා හැදපු එකක්ද මේ තියෙන්නේ? නෑ. අනුන් හැදුවද මේක? නේත් නෑ. එහෙනම් මෙතන දැන් හේතු ගැටීම නිසා පෙනෙන දෙයක් තියෙනවා. හේතු නැති වෙනකොට ඒ පෙනෙන දේ නැති වෙලා යනවා. මෙන්න මේ සරල උපමාව ඔබට තේරෙනවා නම් අද පුළුවන් ඔබට දර්ශන ඥානය පහළ කරගන්න. ලැබුණොත් වටිනවද? වටිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි යම් කෙනෙකුට උදේට කසපාරවල් 100ක් දවල්ට කසපාරවල් 100ක් හවසටත් කසපාරවල් 100ක් මේ විදිහෙන් අවුරුදු 100ක් කසපාරවල් ගහලා අවුරුදු 100කට පස්සේ මේ දර්ශන ඥානය පහල කරලා දෙනවා කියලා කිව්වොත් කවුරු හරි මහණෙනිය අවුරුදු 100ම ඒ කසපාරවල් කන්න කියනවා. ඒක ලාභයි කියනවා. ඇයි ඒ? මේ සංසාර ගමනේ උට වඩා කසපාර කන්න වෙනවා. අවුරුදු 100ක් දවසකට 300 ගානේ කසපාර කාලා හරි මේ දර්ශන ඥානය පහල කරගන්න පුළුවන් නම් හරි වටිනවා. මෙච්චර දුකක් විඳලා හරි මේක පහල කරගන්න කියලා බුදුහාමුදුරු කරුණාවෙන් දේශනා කරා. එහෙනම් දැන් මේ උපමාව අතහරින්න පමතක කරන්න එපා. නයිදං අත්ත කතම් බිම්බා. මම කරවුවකුත් නෙමෙයි මේ තේන්නේ. නයිදං පරකතං අගං. මේ අනුන් කරපු හේතුත් නෙමෙයි. හේතුන් පටිච්ච සම්භූතං. හේතුන් නිසා පහළ වුණා. හේතු බංගා නිරුජ්ජති. මේ හේතු නැති වෙනකොට මේක නැති වෙලා යනවා. දැන් හොඳයි, ඔය පෙනෙන දේ, ඔය ඵලය හටගන්න මොනවද හේතු? නේ මම මේ කතා කරන්නේ කන්නාඩිය ගැන. දැන් ඔබ ඉන්නේ කන්නාඩිය ගැන, මම අහන්නේ පෙනෙන දේ ගැන. වැඩි ඈතට යවන්න එපා, මේ සරල උපමාව තුළ තව ටිකක් ඉන්න. දැන් ඔබට කන්නාඩිය මත පෙනෙන යමක් තියෙනවා. ඔබ දැන් කිව්වා මේක හේතු නිසා හටගත්ත ඵලයක් කියලා. මොකද්ද ඒ ඵලය හටගන්න හේතු? ඔය කන්නාඩියේ තියෙන ඡායාව අතීත සංඛාර නිසාද? නෑ. කන්නාඩියයි කන්නාඩියේ දිහට ආපු ධාතු කයයි ආලෝකයයි මේ තුන නේද ඔය ඔබ දකින දෙයට හේතුව? ඔබ දකින ඡායාව කන්නාඩිය නැත්තම් පුළුවන් දකින්න? බෑ. කන්නාඩිය ඉදිරියට රූපයක් නාවනම්? බෑ. මේ දෙකම තුනත් ආලෝකය නැත්තම්? එහෙම බෑ. එහෙනම් ප්‍රධාන සාධකය මේ තුන නේද? ආලෝකයක්, කන්නාඩියක්, කන්නාඩියේ ඉදිරියට ආපු වස්තුවක්. මේ හේතු නිසා නේද ඔබට යමක් පෙනෙන්නේ? හරිද? තර්කයක් නෑ, වාදයක් නෑ නේ. හොඳයි. එහෙනම් මේ හේතු එකක්වත් නැති වුණොත්, එකක් හරි නැති වුණොත් මේ පෙනෙන දේ තියනවද? නෑ. එහෙනම් මේ හේතු තුනම ඇති කල්හි පමණයි මේ පෙනෙන දේ, දකින දේ මේ හේතු ඇති කල්හිමයි. හේතු එකක් තිබුණත් බෑ, දෙකක් තිබුණත් බෑ, තුනම තියෙන්න ඕන. එහෙනම් මේ හේතු ඇති කල්හි හට ගැනීම තියෙනවා. දැන් හේතුන්ගෙන් එකක් හෝ නිරුද්ධ වෙනකොට හටගත් දේ, පෙනෙන දේ නැති වෙනවා. එහෙනම් හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. දැන් අපේ මේ තාම අපි ආධ්‍යාත්මයකට මේක තුවේ නෑ. අපි මේ තාම මේ කන්නාඩිය ළඟ ඉන්නේ.